ගරු සමම්පිය රත්නත්තුමා ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම පවතින ආර්ථික අර්බුදයත් එක්ක අද සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන අවස්ථාවේ මම හිතනවා නිදහස් සෞඛ්‍යයක් ක්‍රියාත්මක වෙන රටක් ශ්‍රී ලංකා. ඒ වගේම මේ නිදහස් සෞඛ්‍යයක් ක්‍රියාත්මක වෙද්දී විශේෂයෙන්ම වෛද්‍යවරු හදන්න, ඒ වගේම සාතු සේවාව ක්‍රියාත්මක කරන්න, ඒ වගේම අනිකුත් ඒ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ ඒ ක්‍රියාවලින් කරන්න විශාල පිරිවැයක්, ඒ වගේම මේ රටේ ජනතාව බදු මුදල් විතර වැය කරලා තියෙනවා. ඉතින් අද අපි හැමදෙනාම කතා කරන්නේ පවතින ඉන්ධන අර්බුදය ගැන. ඒක අපි ආයෙ කියන්න ඕනේ නැහැ, නැවත නැවත මතක් කරන්න ඕනේ, මේ අර්බුදයක් තියෙනවා. හැබැයි අපි තර අපි දන්න එක කියමනක් තියෙනවා, අඳුරට සාප කර කර ඉන්නවද නැත්නම් ඒ අඳුරෙන් මිදීමට එක පහනක් හරි දල්වනවද කියන කාරණේ අපහමුවේ තියෙනවා. මේ හැම දෙයකින්ම තැලෙන්නේ, පීඩාවට පත් වෙන්නේ මේ රටේ අසරණ දුප්පත් ජනතාව. ඒ වගේම අපි ඉතිහාසයේ ඉඳන් මම කතා කරා අපේ සිසිර ජයකුඩි මැතිතුමා, අපේ හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, මම දැන් හොඳ තැනකට මේ මාතෘකාව ගෙනාවා. ඒ වගේම අපි ඉතිහාසයේ ඉඳන් කවදාවත් MBBS වෛද්‍යරු හම්බෙන්න ගියේ නැහැ, හැම වෙලාවෙම මුස්සගෙන අපේ ගෙදර ඉන්න දරුවෝ අරගෙන දිව්වේ නැහැ හැමතිස්සෙම. ඒ වගේම අපිට තිබුණා අවුරුදු 5000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන වෛද්‍ය ක්‍රමයක්. ඉතින් අද ඒ වෛද්‍ය ක්‍රමයත් එක්ක ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලක් අපිට තාමත් හදාගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අපි දෙගොල්ලෝ කතා කරගන්නවා, කෑ ගහනවා, මෙතනින් එළියට යනවා, තාමත් අපිට ඒකාබද්ධ වැඩපිළිවෙලක් අපිට හදාගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා පහුගිය කොරෝනා සඳම් සමහරට බොහෝ දෙනෙකුට මතක නැහැ. ඒ වසංගත සමයේ වුණත් ඒ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුනේ විශාල විවිධීමක් මේ රට තුළ ඇති වුණා. ඒ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන බොහෝ ලක්ෂණ බටහිර වෛද්‍යවරයා පව අනුමත කරා. කොත්තමල්ලි ටික බොන්න කිව්වා, දුන් ටික අල්ලන්න කිව්වා. දැන් අපි දන්නවනේ ඔය අපේ වර්තමාන බටහිර වෛද්‍යවරුයි අපි දැන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුත් ඉන්නවා, වෛද්‍යවරු සහ දේශීය වෛද්‍යවරු අතර තියෙන මට මත ගැටුමක් තියෙනවා. මේ මත ගැටුම කවදාවත් අපිට දුරු කරන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. පොඩි දිනවා පොඩි අපි වෛද්‍යවරු කියන අභිමානයක් තියෙනවා, තියාගන්න ඕනේ. නමුත් අපි ගමේ ඉන්න වෙද මහත්තයා ඇතුළු තිබ්බ මනුස්සකම අපි දැක්ක පහුගිය දවස්වල 9 වෙනිදා ඇති වෙච්ච සිද්ධියත් එක්ක සමහර තුවාලකාරයෝ ඒ රෝහල් වලට අරන් ගියාම ඉස්සෙල්ලාම ගහන්නේ සමහර වෛද්‍යවරු, ඉස්සෙල්ලාම ගහන්නේ සමහර සෞඛ්‍ය සේවකයෝ. අපේ ඉතිහාසයේ කවදාවත් මේ එන රෝගියා කවුද, පහර කෑමකින්ද ආවේ, රෝගියා මොන තත්ත්වෙන්ද ඉන්නේ කියලා බලලා වෙදකම් කරේ නැහැ. ගමේ ඉන්න වෙද මහත්තයාට බුලත්වත් දීලා සතාලුක් කාලා දුන්නාම දෙන්න පුළුවන් උපරිම සත්කාර දීලා ඒ ඉන්න ලෙඩාට කන්න ආහාර පාන ටික පවා දීලා පිටත් කරපු ජාතියක් අපි. අද කොතරද අපේ බටහිර වෛද්‍ය විද්‍යාව තියෙන්නේ. අපි දන්නවා, මම කතා කරන්න කාලෙ නැතුවත් මේවා කියන්න ඕනේ. අපි දන්නවා වෛද්‍ය පාදනීය මැතිතුමා, එතුමා වෛද්‍ය වෘත්තිය ඇරෙන්න අනිත් ඔක්කොම කරා මේ රටේ. අද බලන්න කෘෂිකර්මාන්තය සම්බන්ධ එතුමා ගියා කොම්පෝස් හදන්නත් ගියා. හැබැයි බේත් දෙන වැඩේ හරියට කරාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අද මේ උද්ගත වෙලා තියෙන තත්ත්වයන් වලට එතුමාත් ඔයා කියන්න ඕන වග කිය යුත්තේ. එනේවත් සොයන් විචනයක් කරන්න මම දැක්ක පත්තරේ කියලා තියෙනවා, අපි කිව්ව දේ කරා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් කරපු හරිය හොඳටම ඇති. ඉන්ද මේ තියෙන තනිකර මාපියාවක්. එතකොට මේ මාපියාවත් මං හිතන්නේ කඩන්න අවශ්‍ය නීති අපි සම්පාදනය කරන්න මේ පාර්ලිමේන්තුවට තාමත් බැරුව ගිහිල්ලා තියෙනවා. ඒක ඉතාමත් ශෝචනීය තත්ත්වයක්. ඉන්ද විශේෂයෙන්ම කියන්න ඕන අද ඉන්ධන අර්බුදයත් එක්ක අපේ වෛද්‍යවරයාට ඩීසල් ටික ගහගන්න බැරිලා තියෙන්න පුළුවන්, පෙට්‍රල් ටික ගහගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ඉන්ධන ටික ලබා ගන්න බැරුව යන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය විකල්ප මොනවද? දැන් අද තාක්ෂණයත් එක්ක බොහෝ වෙලාවට දැන් අපි ඖෂධ හිගයක් ගැන කතා කරනවා. සමහර වෙලාවට ඒ ඖෂධ ටික තවත් වෙනත් රෝහලක තියෙන්න පුළුවන්. ඒ ඖෂධ ටික අපි හොයාගන්න පුළුවන් ඒ තාක්ෂණික ක්‍රමවේදයන් අපි භාවිතා කරනවද? තාමත් ඒ තාක්ෂණික ක්‍රමවේදයන් අපි භාවිතා කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා අපි විශේෂයෙන් මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කිරීමේදී අද රෝහල් වල තියෙන ඒ ගැටලුකාරී තත්ත්වයන් එහෙම තියෙනවා. නමුත් අපි මම විශ්වාස කරනවා මෙන්න මේ දේශීය වෙදකමත් එක්ක ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලකට අපිට යන්න වුණොත් මෙන්න මේ පවතින අපිට ආර්ථික අර්බුදයත් එක්ක පවතින ඉන්ධන අර්බුදයත් එක්ක ඒක අපිට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ ගමේ අපේ ඉන්න ආයුර්වේද වෛද්‍යවරයාට කතා කරන්න පුළුවන් නම් අපිට කතා කරලා යම් වැඩපිළිවෙලක් හදා ගන්න පුළුවන් නම් අද අපේ ඉන්න ගමේ ඉන්න යම් රෝගීන් ඉස්පිතාල වලට ගිහිලා පුරවනවට වඩා දැන් අපේ අපේ ප්‍රදේශයේ තියෙන ආයුර්වේද රෝහල් මේ ආයුර්වේද රෝහල් වල ඇඳන් ටික විතරයි වෛද්‍යවරු ඉන්නවා මං හිතන්නේ රෝගීන්ට වඩා ඉන්න වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු අද උන් ඕන් නිකම්ම නිකම් බලා ඉන්නවා ආණ්ඩුවේ පඩි ගෙවනවා රජයෙන් පඩි ගෙවනවා මේ අසරණ ජනතාවගේ බදමුදල් ඉතින් අපි විශේෂයෙන්ම මේ මතක් කර සිටින්න ඕන අවුරුදු අපි හැමදාම කතා කරනවා අපි අපේ මෙහෙම ඉතිහාසයක් තිබුණා අපි රුවන්වැලි සෑය වගේ මහා විශාල දාගැබ් හැදුවා අපි ඉතිහාසය ගැන කතා කර කර කතා කර අපි මහා ලොකු පම්පෝරි ගහලා ගහලා පොත් පුරවලා අපි අද මෙතනින් එළියට යනවා හැබැයි ඒකට අවශ්‍ය වැඩපිළිවෙල තාමත් හදලා නැති මම මේ සෞඛ්‍ය අමාත්‍යතුමා හිටියා නම් හොඳා මෙතන ඉතින් අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට කියන්න ඕනේ අද අපි ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරනවා මේ ජාතික ප්‍රතිපත්තියන් වල අවශ්‍යතාවය මං හිතන්නේ මෙන්න මේ අද තමයි අද දවසේ තමයි එදාටත් වඩා වැදගත් වෙන්නේ කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ ඒ ජාතික ප්‍රතිපත්තියන් ටික අපි මං හිතන්නේ හදලා තිබ්බ අද බලන්න බේත් පෙත්තක මිල ගත්තොත් එහෙම එක එක තැන් වල එක ගණන් අද මං දන්න කුලියාපිටි ශික්ෂණ රෝහල ගත්තොත් එහෙම ශික්ෂණ රෝහල ඉස්සරහා තියෙනවා මං හිතන්නේ වැඩිම පාමසි සංඛ්‍යාවක් තියෙනවා ඒ වගේම අපි දන්නවා PP එක ගියාම විවිධාකාරයේ මිල ගණන් සමහර වෛද්‍යවරු අය කරන්නේ එක එක මිල ගණන්. ඉතින් මේව තාමත් අපිට නියාමනය කරගන්න බැරුව කියලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවක් ඉදිරියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. එහෙනම් අද පොඩි බැරි වෙලාවත් පඩිය පොඩ්ඩක් වැඩි කරන්න එමෙත් අද වැටුප් වැඩි කරගන්න කියලා අද වැඩිම එළියට බහින්නේ කවුද?
කාලය අවසන් වෙන කල් මන්ත්‍රී.
ඉතින් මං හිතන්නේ මේ වෙදකමයි හෙදකමයි දෙකට වුණොත් තමයි අපේ රෝගියාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. ඒ වගේම දේශීය වෛද්‍යකමයි බටහිර වෛද්‍යකමයි ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලට අපි ගියොත් එහෙම මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක මේ පවතින ඉන්ධන අර්බුදයත් එක්ක අපේ ගමේ ඉන්න අහිංසක ලෙඩාට
මානසික
රෝගියාට ඒ අවශ්‍ය සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන් හැකියාව ලැබේ කියලා මම විශ්වාස කරනවා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බේම ස්තුතියන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු ඩොක්ටර් ගයසන් නවදන්ද මෙතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
මුලින්ම සතුටු වෙන අද්දවසේ කතා කරන්න ලැබුණේ සෞඛ්‍ය පිළිබඳව මේ කතාව ආරම්භයේදීම මම සඳහන් කරන්න ඕනේ මේ වෙලාවේ ජනතාව තුළ ලොකු බියක් තියෙනවා වගේම ජනතාව තුළට පැනනගුරු ප්‍රශ්නයක් තියෙනවා අපි පිළිගන්න ඕනේ ඒකට එහෙදී අත්‍යවශ්‍ය සමහර බෙහෙත් වලින්ගයක් තියෙනවා මවාපාන ප්‍රමාණයම නොවුණත් යම්කිසි ජනතාවට වෙනුවෙන් විය යුතු සේවයක් මේ වෙලාව සිදු නොවෙමින් තියෙනවා මේකට මූලිකම හේතුව විදියට මම සාමාන්‍ය නිලධාරීන්ගේ පැත්ත රැගිලා දික් කරන පුද්ගලයෙක් වුණාට මේ වෙනුවෙන් මූලිකවම වැරද්ද මම එල්ල කරන්නේ ඒ බෙහෙත් රැගෙන ඒම සඳහා නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් LC ඕපන් කරන්න මේ බෙහෙත් ගෙන්නන්න මූල්‍ය වෙන් කරන්න කියලා කියද්දි මාස ගණනාවක් තිස්සේම ඒ සඳහා මූල්‍ය වෙන්න කරපු මාගේ දිහා මේ වෙලාවේ මොන ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂයක පුජ්‍යලින් නිසන් මට කුමන ඇඟිල්ල දික් කරත් මම තරයේම මේ වචනය ප්‍රකාශ කරනවා හිටපු මහා බැංකු අධිපති හිටපු මුදල් ලේකම් ඒ අය මේකට 100%ක් වගේ කියන්න ඕන නමින් සඳහන් නොකරත් අජිත් නිවල් කප්රාල් මැතිතුමන් මේ සඳහා වගේ කියන්න ඕන කියන එක මගේ මූලික තර්කය ඒ හරහා වක්‍රාකාරව බලද්දි පවතින ආණ්ඩුවේ ඉන්න අපිටත් ඒ ඇඟිල්ල දික් වෙනවා. එහෙම කියලා පටන් ගද්දි ඒ කාරණාවට ඔබෙන් ගිහිල්ලා ඩොලර් මිලියන 200ක මුදලක් ලැබෙද්දි මම යම්කිසි සති කිහිපයක කැබිනට් අමාත්‍යවරයා විදියට චන්නමිතුමා ඉද්දි අපිත් රාජ්‍ය අමාත්‍යවරයෙකු විදියට යම්කිසි කාලයක් වැඩ කරද්දි ඒ ඩොලර් මිලියන 200 තුල බෙහෙත් ගෙන්න ගන්න මේ රටට ඒ ඩොලර් මිලියන 200 ඉක්මන්ට ඒ 200ට හරියන බෙහෙත් ටික ගෙන්න ගන්න මේ මුදල් පාවිච්චි කරන කටයුත්තේදී මම දකින්නවා ඒක යම් කිසි කාර්යක්ෂමතාවයක තිබුණට මා වැඩ කරපු කාලය තුළ මම දැක්කේ ඒක යම් මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන කියලා. ළඟදී කෝප් කපිටුවේදී කොහොද මිලියන 92යි ඇයි මේ 92 මෙච්චර 200ක් දීලා තියද්දි ගෙන්නුවේ නැත්තේ කියන කාරණාව දිහා බලද්දී මම දකින්නේ මම දැකපු ඒ අකාර්යක්ෂමතාවය තමයි ඒකට හේතුව. ඒ වගේම විශේෂයෙන්ම මම දේශපාලනයට ඔබෙන් ගිහිල්ලා කලනුත් මට එක සමාජ මාධ්‍ය වල එක එක තැන්වල මට හානි වුණේ රාජ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දික් කරද්දී සියලුම අයට නෙවෙයි මේ කතාව කියන්නේ අවුරුදු ගානාවක් තිස්සේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවර්දිය යුතු කාරණා නිවර්දු නොවුණු අමාත්‍යාංශය. මම ගියේ සමුද ජනාධිපතිතුමා හමුවේදීත් මේ ප්‍රකාශය කරා වගේ මම කැමති රටටම දැනගන්න මේ ප්‍රකාශය කරන්න. MSD එක කියන්නේ අපේ ලංකාවේ බෙහෙත් ටික ගෙන්නන තැන, ලංකාවටම අවශ්‍ය බෙහෙත් උදාහරණ තැන තියෙන එතන, ඒ බෙහෙත් ගබඩාව තියෙන එතන සිංහලෙන් කියනවා නම්, ඒ ආයතනය මේ රටට අවශ්‍ය සේවය කරනවද කියන ප්‍රශ්නයක්. ඒ ආයතනය තුළ තියෙන බෙහෙත් ප්‍රමාණය කොච්චරද කියලා ඒ ආයතනය දන්නේ නැහැ. ඒ ආයතනය තුළ තියෙන බෙහෙත් ටික කොහේ කොහේ ගියාද කියලා ඒ ආයතනය දන්නේ නැහැ. දැන් යම් කිසි විදියකට ක්‍රමානුකූල වේගනේ යන ඒ ආයතනය මම අමාත්‍යවරයා විදියට චන්න ඇමතුමා කැබිනට් අමාත්‍යවරයා විදියට ඉන්න කාලය තුලත් ඒක නිවර්දිකරණය කරන්න ගන්නකොට අපි එක සේවකෙක් මේක කරලා දෙන්නේ කියලා බොහොම අගය කළ යුතු නිලධාරීන් ඉන්නවා සමහර ඒ අය ඒ විෂයට පාවිච්චි කරන්න ගනිද්දී, වැඩ කරන්න උදව් ගනිද්දී, මේ රට වෙනුවෙන් සේවය කරන්න ගනිද්දී දවස් තුනෙන් ඔවුන්ව අමාත්‍යවරු දන්නේ නැතුව ට්‍රාන්ස්ෆර් කරන ආයතනයක්. නම්ගම් කියන්නේ යන්නේ නැත්තේ පෞද්ගලිකව මේ මිනිසුන්ට හානි වෙයි කියලා නෙමෙයි, සදාචාර සම්පන්න වෙන්න ඕන හින්දා. ඒ ආයතනයේ අවුරුදු 70ක්වත් වේවා මේ සෞඛ්‍ය කියන ආයතනයේ මේක අපේ ශේෂ්ත්‍රය ඔක්කොම දන්නවා. ඒ මිනිස්සු ටික ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදාගෙන නැහැ මේ වෙනකොට මොන බෙහෙතද ගෙන්නන්න ඕනේ කලින් කියලා දන්නේ නැතුව හිටපු ආයතනයක්. මේ මැයි මාසෙ වෙනකම් දැන් මේ මාස ගානක් තිස්සේ මේ ක්‍රයිසිස් එක එනවා. අවුරුදු ගානක් අවුරුද්දකට කලින් තිස්සේ දන්නවා මෙහෙම බෙහෙත් ගියක් එනවා කියලා ඔවුන් දන්නවා. මේකේ අමාත්‍යවරයෙක්වත් දේශපාලන මිනිහෙක්වත් කියන්නේ නැහැ මෙන්න මේකේ ගෙන්නන්න ඕනේ කියලා. එතන එහෙම නිලධාරීන් ටිකක් ඉන්නවා. මේක කියන්නේ බොහොම වගකීමෙන්. ඔවුන් නෙවෙයි ඒක හදලා තියෙන්නේ. මෙන්න මේ ටික ගෙන්නන්න ඕනේ කියලා ඔවුන් දන්නේ නැහැ. අපි ගිහිල්ලා හොයලා බලනකොට අවුරුදු 5ක් තිස්සේ ගෙන්නපු නැති උපකරණයක් ගෙන්නන්න මේ වෙලාවේ ලෑස්ති 12 මිලියන 200ට.
මිනිත්තු දෙකක කාලයක් තියෙන ගර්මන්තමා.
මේ කතාවේදී මම කියන්නේ මේ චෝදනාව එල්ල කරනවට එහා ගිහිල්ලා වගකීම් සහගත වෙලා අපේ මිනිස්සු වෙනුවෙන් රාජ්‍ය සේවය ඉෂ්ට කරන්න ඉදිරිපත් වෙන්න කියනවා. මේක දේශපාලඥයා කොහොමත් එහෙම කරන්න ඕනේ. ඉතින් කාරුණික වෙලා මේ වෙලාවේ හරි මේ අවසන් මොහොතේ හරි කියලා වෙලා මේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා මම ඒ MSD ගේ කතාව ඉවර කරද්දී මම මතක් කරනවා. මම සේවය කරන ගණිත රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට එහා පැත්තේ ආශ්‍රිත සිල් මැතිතුමාට ස්තුති කරන ගමන්ම ඔහු පැන නැගුවා 1990 කතාවක්. 1990 වැහෙන්න යනවා කියලා මාස සති දෙකකට පස්සේ මම ඒ වෙලාවේ විශේෂ බාරගෙන හිටියේ. මම ඒ වෙලාවේ ඒ ආයතනයට කතා කරලා CEO මාත්‍යයට සභාපතිතුමාට කතා කරනවා වගේ, මගේ අමාත්‍යාංශ නිලධාරියට කතා කරනවා වගේම ට්‍රෙෂරිය භාණ්ඩාගාරයට කතා කරනවා වගේම එක මීටින් එකක් තමයි ඔවුන් වෙනුවෙන් මම ලබා ගත්තේ. මම මේක සඳහන් කරන්නේ ඒක තියෙනවා ඇක්ට් එකේ ඒ පනතේ තියෙනවා එක්තරා ඡේදයක්. ඒකෙන් ඉන්දියාවෙන් දීපු රුපියල් කෝටි 700 ක විතර මුදලක් කොනක තියෙද්දි තමයි මේ සති දෙකෙන් වහනවා කියන වචනේ එදා ඉල්ල වෙන්නේ. මම නෝන් එක කතා කරද්දී ඡේදයේ ඒ එක්තරා වාක්‍ය මගේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයට පෙන්නද්දී ඒක භාණ්ඩාගාරයත් එක්ක කතා කරලා බොහොම වගකීමෙන් කියන්නේ මම දන්නවා ඒ 1990 කියන ආයතනයේ බොහොම රටට සේවයක් කරන තැනක් ඒක ගෙනාපු මිනිස්සුන්ට ස්තුති කරන අතරේ ඒ ආයතනය තව මාස 7කට වහන්න අවශ්‍ය ආයතනයක් නෙවෙයි. එහෙම වචනයක් ඇහෙන්න දෙන්නේ නැහැ මේ දින 14 තුල වෙච්ච කතාව තුල. ඒ මං ඉඳපු දින 14 තුල මං දන්නවා තවත් හර්ෂසිල මැතුම මං දන්නවා මට එතුණ ඇප්‍රීෂিয়েෂන් කරා. තව මාස හතකට වහන්න ඕනේ නැති ආයතනයක් හැබැයි මිනිස්සුන්ට ලොකු බියක් ගියා 1990 ඉවරයි කියලා. ඒ වගේම මේ ඊළඟ චෝදනාව එල්ල කරන්න වෙලා තියෙන NMR එකකට
කාලය අවසන් වෙන කරුම
මට අර පොඩි විනාඩියක කාර්යයක් දෙන්න. ඒ ආයතනය අවුරුදු ගානක් පුල මට ලැබුණු කාලය තුළ මම හැව එක දෙයයි. මට 2005 ජූලි මාසේ 8 වෙනිදා ඕගොල්ලෝගේ බෙහෙත් රෙජිස්ටර් කරන්න ඉල්ලුවේ කවුද කියන්න? ඕගොල්ලෝ එහෙම රෙජිස්ට්‍රේෂන් දුන්නේ කවද්ද කියන්න කියලා මම නිකන් දිනයක් කියද්දී ඒ ආයතනයේ නිරුත්තරයි. ඒ ආයතන දන්නේ නැහැ කවද්ද කවුරු ඉල්ලුවද කියලා. මේව කිව්වහම ඊතරම් එහෙම වෙන්න පුළුවන්ද කියලා මම මේ කරයි කතා වහන මිනිස්සු හිතයි එහෙම වෙන්න පුළුවන්ද කියලා. එහෙම මිනිස්සු ඉල්ලපු දිනයක් නැහැ, ඉල්ලපු දවසක් නැහැ, ඉල්ලපු දෙයක් නැහැ, දීපු දෙයක් නැහැ, දීපු දිනයක් නැහැ. පුදුම ආයතන මේවා. හැබැයි එතනට පැමිණපු සමහර දැන් මේ අවසන් මොහොතේදී තිබු සමහරු ඇතර කාර්යක්ෂම ලෙස යම් කිසි ක්‍රියාදාමයක් කරන් ගියා. මං කියන්නේ මීට ඉහත කාලේ මිනිස්සු මොකද්ද කරේ කියලා. ඒ වගේම මතක් කරනවා හැමෝගෙම අතර බියක් තියෙනවා ඇන්ටි රේබීස් වෛරස් එක මේ වෙනුවෙන් තියෙන ඉන්ජෙක්ෂන් එක නැහැ කියලා. මතක් කරනවා අමාත්‍යවරයා මට මතක් කරන්න කිව්ව නිසා වෙන්න ඒක මේ ලබන සතිය තුළ වෙද්දි මේ මිනිස්සු අතරට එන අතර එන බවත් මේ සෞඛ්‍ය කියන ගැටලුවට අපිට නොසෑහෙන මිනිස්සු අපිට ආධාර කරන මේ ආධාර තුල අපේ රටට මේ ලොකු සේවයක් වුණා ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් කරන ගමන්ම බලාගෙන ඉන්නා වගේම අපිට පුළුවන් උපරිම සේවය මේ වෙලාවේ අපි ඉෂ්ට කරන්නයි බලාගෙන ඉන්නේ පුළුවන් උපරිම කරනවා මිසක මේ වෙලාවේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලනවා විශේෂයෙන්ම අර නර්ස් කෙනෙක්ට අපේ හෙදියකට එල්ල වුණු කරදරකාරී තත්ත්වයේ තෙල් ටික ගහන්න ගියාම වෛද්‍යුරුන්ට ඒ ඇති වෙන තත්ත්වය පිළිබඳව බොහොම අප්‍රසන්න ලෙස දේශපාලඥයාගේ කාරණාවෙද මම කියන්නේ නැහැ. හැබැයි මම මගේ ශේෂ්ඨ මිනිස්සුන්ට, දොස්තරලට, නර්ස්ලට, සෞඛ්‍ය ශේෂ්ඨ මිනිස්සුන්ට එහෙම කරන්න එපා කියන බොහොම කාරුණික ඉල්ලීම කරමින් මගේ කතාව නේද කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී මහත්මයාට. ගරු සම්පත් අතකොරල මෙතුමා මහත්මයාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තම කාලීන මාතෘකාවක අද දවසේ උදෑසන ඉඳලා මේ සභාවේ සිදු වුණු කතා පිළිබඳව අපි සවන් දුන්නා. ඉතාම වැදගත් වූ සාකච්ඡාවක් මේ සභාවේ සිදු වුණා. සෞඛ්‍ය පිළිබඳව කල්තැබීමේ විවාදෙදී මම හිතනවා පසුගිය කාලයේ පුරාම සත්‍ය ජනතාවට හෙළි නොකිරීමේ ගැටලුවට අපි මුහුණ පාලා තියෙනවාද. මං හිතනවා ඉන්ධන අර්බුදය, ඒ වගේම බෙහෙත්, ඒ වගේම ආහාර, ඒ වගේම පොහොර, මේ ආදී ඇතිවෙච්ච සියලු අර්බුදයන් තුළදී මම හිතනවා ජනතාවට අපි සත්‍ය ප්‍රකාශ කළා නම් මං හිතනවා මීට වඩා ජනතාව මේ කාරණේ තේරුම් ගන්නට තිබුණා. අද ජනතාව මහජන නියෝජිතයා මන්ත්‍රීවරයා එක්ක තදබල වෛරයකින් කටයුතු කරන්නේ. මං හිතනවා මේ සෑම කාරණයකදීම විවිධ අවස්ථාවන් වලදී ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිවිෂ ටික රෝහල් වල නැහැ කියලා කිව්වහම, ජලබීතිකාට අවශ්‍ය කරන බෙහෙත නැහැ කියලා කිව්වම ජනතාව කෝපයෙන් Tamange අදහස් ප්‍රකාශ කරන්නේ ජනතාවට සත්‍ය වසන් කිරීම තුළ. මං හිතනවා අපි මැයි මාසෙ වෙද්දී විදේශීය ප්‍රේෂණ ඩොලර් මිලියන 300 දක්වා වැඩි වෙලා තිබුණා පසුගිය මේ මාසෙ වෙද්දී. ඒ වගේම අපනයන ආදායම ඩොලර් මිලියන 950 දක්වා වැඩි වෙලා තිබුණා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අර ගුවන් යානා තුනක මේ ඩොලර් උගණ්ඩාවට අරන් ගියා කියලා ඇස් ලොකු කළා, කට උල් කළා, නග්ගලවන මුද්‍රාවෙන් ඇඟිලි තුඩු උල් කළා කිව්වහම මෙරටේ මිනිස්සු පිළිගන්නවා මේ භාණ්ඩාගාරයට ලැබෙන ඩොලර් ගුවන් යානයකට පටවලා උගණ්ඩාවට අරන් ගියා කියලා. ඒක මිනිස්සු යම් කාලයකට විශ්වාස කරා. මේ පාර්ලිමේන්තුවේ නායකයෝ, දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයෝ හැම විශ්වාසයක් මිනිසුන්ගේ හදවත්වලට දුන්නා. සත්‍ය වසන් කරා. සැබෑ මිනිරටේ ආහාරවලට, තෙල්වලට, බෙහෙත්වලට මිනිරට යන සැබෑ වියදම ජනතාවට හෙළි නොකිරීම නිසා අද බරපතල අර්බුදයක ජනතාව අවිශ්වාස කරන තැනකට මේ රටපත් වෙලා තිබෙනවා. අපි කොවිඩ් වසංගතයේ වෙලාවේ අපි දැක්ක මිනිස්සු කොයිතරම් ආත්මාර්ථකාමීද කියලා. අපි කොවිඩ් වසංගතයේ වෙලාවේ අපි බේරුණේ 99 මේ තෙල් අර්බුදය වගේ අර්බුදයක් මහමග මිනිරටේ දේශපාලනය කරපු, දේශපාලන පක්ෂ නියෝජනය කරපු මිනිස්සු එදා බලාපොරොත්තු වුණා වගේ මහමග මිනිස්සු මැරෙන තැනකට මේ රටපත් වුණා නම් මේ ලෝක රටවල් එහෙම පත් වුණා. අපේ රට එහෙම තත්ත්වයකට උදා වුණා නම් එදා තමයි කළු කොඩි අරගෙන මිනිස්සු පාට බහින තැනටපත් වෙන්නේ ගෝ හෝම් ගෝට කියලා.
තාම මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා තමන්.
බෙහෙත් 14කට විකල්ප නැති බෙහෙත් 14කට ආයතන 4ක් එකතු වෙලා බෙහෙත් ඇනුම් කරද්දී මේ පිළිබඳව හරියට සොයා බලන්න සොයාබැලීමක් තිබුණාද මේ අවශ්‍යම බෙහෙතද ඇනුම් කරන්න කියලා. විකල්ප නැති බෙහෙත් අඩුතරමේ විකල්ප නැති බෙහෙත් 14 හිග වෙනකොට ඒ ගැන සොයාබැලීමක් තිබුණාද කියලා බලන්න. අවශ්‍ය උපකරණේ දැනුම් කරේ කියලා සොයා බලන්න වැඩපිළිවෙලක් තිබුණාද අපේ නියෝජ්‍ය කතානායකතුමනි? කොවිඩ් වසංගතයේ වෙලාවේ අපි මේරටේ විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම මුස්ලිම් ප්‍රජාව අපි තරහ කරගත්තා. මුළු ලෝකෙම කොවිඩ් දේහයන් භූමිදානය කරද්දි ඒ කොවිඩ් දේහයන් භූමිදානය කරන්න එපා කියන මතේ බරපතල තර්ජනයක් තිබුණා විවිධ කණ්ඩායම්වල. අවසාන මොහොත දක්වාම මේ නියෝජනය කරපු කණ්ඩායම් මේ මුස්ලිම් දේහයන් භූමිදානය කරන්න දුන්නේ නැහැ. අපේ රටේ මුස්ලිම් ජනතාව වෛර බැඳා. අන්නේ ඒ තීන්දුවේ හිටපු ඒ තීන්දුව ගත්තා යන්න හිටියා පහුගිය මාසෙම ගෝල්ෆේස් අරගලේ ගෝහෝම් ගොට කියලා. ඒ තීන්දුව ගත්ත මහත්තුරු කාමණික පෝර ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු වෙලාව පිළිබඳ ගැටලුවක් තිබෙනවා. හැබැයි කාමණික පෝර ප්‍රතිපත්තිය ජනාධිපතිතුමාගේ පෝර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න චීනෙන් පෝරණව මග එනකොටම අහිතකර බැක්ටීරියා සහිත පෝරණයක් කියලා ඒකට සහතික දීපු අය අන්න හිටියා ගෝල්ෆේස් එකේ කළු පටි බැඳගෙන ගෝහම් ගෝට කියලා. ඒ පෝරණය ප්‍රතික්ෂේප කරපු ඒකට තීන්දුව ගත්ත අය. ඒ විතරක් නෙමෙයි අවසාන මොහොත දක්වාම කොවිඩ් වලින් නිරෝධායනය කරන්න ආයුර්වේද රෝහල් වලට ආයුර්වේද නැන් 6000ක් තියෙද්දි රෝගීන් කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක්වත් ආයුර්වේද රෝහල් වල අවසාන මොහොත වෙනකන් අරින්න දුන්න ඒ මහත්තුරු හිටියා අන්න ගෝල්ෆේස් එකේ ගෝහෝම් ගෝට ගියාගෙන. ඒ විතරක් නෙමෙයි සයිනෝෆාම් මෙන්නත ලංකාවට ගෙනල්ලා මාස 6ක් යනතුරු සයිනෝෆාම් මෙන්නත ගහන්න දුන්නේ ඒ විශේෂඥ මහත්තුරු හිටියා අන්න කළු කොඩියක් උස්සගෙන ගෝහෝම් ගෝට කියලා ගෝල්ෆේස් එකේ. එනිසා මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කතා නොකිරීමේ ඇත්ත ප්‍රකාශ නොකිරීමේ වන්දියයි මේ ගෙවන්නේ අපි නියෝජ්‍ය කතානායකතුමනි. මේ රටේ මේ අර්බුද තුල තෙල් අර්බුදය තුල අපි දකිනවා ඒකට මාෆියා එකක් හැදිලා ඒ තුල වංචා කරන ඒක බිස්නස් එකක් කරගෙන ආහාර අර්බුදය තුල අපි දකිනවා මිනිසුන්ගේ ආත්මార్థකාමී තුල අපේ රටේ මිනිසුන්ගේ ආත්මార్థය තුල ඒක ව්‍යාපාරයක් ජාවාරමක් කරගෙන ඒ වගේම බෙහෙත් අර්බුදය තුලත් අපි දකිනවා ඒක ජාවාරමක් කරගත්ත ඒක ධන නිධානයක් කරගත්ත මිනිස්සු මේ රටේ මේ මහ පොළොව තුල ඉන්නවා. නියෝජ්‍ය කතානායකතුමනි අපි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න අතිගරු ජනාධිපතිතුමා එක්ක ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට සහාය දෙන්න ඉදිරිපත් වෙච්ච මිනිස්සු. ඒ නිසා මේ රටේ අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ සියල්ල නිවැරදි කරන්න ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් මේ අර්බුදය විසඳ ගන්නට මේ මොහොතේ මේ පවතින තත්ත්වය පාවිච්චි කරලා ඒ අර්බුදය විසඳන්න මැදිහත් වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමින් හඬනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. ජගත් කුමාර මැතිතුමා, ගරු විජිත බේරගොඩ මැතිතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ඉතා වැදගත් මාතෘකාවක් වන සෞඛ්‍ය පිළිබඳව අදහස් රාශියක් අපේ මැති ඇමැතිවරු සඳහන් කළා. අපි දකිනවා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක්, නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. සෞඛ්‍ය ගත්තම අපි කවුරුත් දන්නවා ආරෝග්‍ය පරමාලාභ කියලා කියනවා. උතුම්ම ලාභේ තමයි නිරෝගීකම. ඉතින් මේ නිරෝගීව ජීවත් වෙන්නට නම් රටක් විදිහට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කරනවා වගේම කුෂිකර්මාන්තය පිළිබඳවත් අවධානය යොමු කළා තියෙනවා. අද වර්තමානයේ වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ චෝදනා, බොහෝ මැසිවිලි නගනවා අපි දකිනවා. සෞඛ්‍ය සඳහා විශාල මුදලක් ජාතික අයවැයලේකෙනින් වෙන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම පළාත් 9 සෞඛ්‍ය අමාත්‍යාංශ 9ක් තියෙනවා. සෞඛ්‍ය ලේකම්වරු ඉන්නවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාලා ඉන්නවා, ඒ වගේම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමන්ලා ඉන්නවා, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, මේ වගේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්න ඇමතිවරු වගේ. අනිත් පැත්තෙන් ආයතන ගණනාවක් තියෙනවා. මේ තරම් ජාලයක් මේ රටේ සෞඛ්‍ය සඳහා ක්‍රියාත්මක වෙනකොට සෞඛ්‍ය පිළිබඳව යම් බරපතල චෝදනා, ඒ අඩුපාඩු සාවශ්‍යතාවයන් පිළිබඳව පහුගිය දවස්වල කතා කරනවා අපි දැක්ක. ඒ අතරේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂයෙන් මතක් කරන්නට ඕන ඖෂධ ලියාපදිංචිය පිළිබඳව ඇනවුම් කිරීම පිළිබඳව සහ බෙදා හැරීම සහ විවිධ පියවරන් ගන්නා වූ පියවරයන් වල තියෙන අකාර්යක්ෂතාවය පිළිබඳව සඳහන් කළා තිබෙනවා. ඒ වගේම මේ සඳහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු ඒ ඖෂධ උපකරණ ඖෂධවල හිඟයක් තියෙනවා කියලා සමාජයේ පුරා යම් මතයක් නිර්මාණය කළා. වගේම මේ සඳහා වෛද්‍යවරුන් මාධ්‍ය ඒ රට පුරා ඒ මතය ජනගත කර. හැබැයි අද දවසේ සෞඛ්‍ය ඇමතිතුමා විශේෂ කාරණා කීපයක් පිළිබඳ සඳහන් කළා. එහෙම සඳහන් කළාම සෞඛ්‍ය පිළිබඳව එහෙම නැත්නම් ඖෂධ පිළිබඳව ප්‍රශ්නයක් නැති ගාණක් තමයි අපි දැක්කේ. එතුමාට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් තියෙනවා. හැබැයි ඒවා මේ වෙනකොට ප්‍රමාණවත් තරම් තියෙනවා, ඒ වගේම ප්‍රමාණවත් තරම් ලැබෙමින් තියෙනවා කියලා එතුමා සඳහන් කළා. ඒ වගේම ඒ අත්‍යවශ්‍ය ඖෂධ වගේම අත්‍යවශ්‍ය ඖෂධ 668කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටට අවශ්‍යයි, ඒ වගේම වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා කියලා එතුමා සඳහන් කළා. ඒ වගේම ඉදිරියේදී ලැබෙන ආධාර ජේෂෙම්ම ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ ලැබෙන ආධාර ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝක බැංකුව ඒ වගේම ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබෙන ආධාර මත ඉදිරි අවුරුදු දෙකක සඳහා අවශ්‍ය ආයුධ ඖෂධ ප්‍රමාණය ඇනවුම් කරමින් පවතිනවා කියලා එතුමා සඳහන් කළා. ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් කාරණයක් තමයි මේ විදිහට රට පුරා ඖෂධ හිඟයක් පවතිනවා, ඖෂධවල උපකරණ හිඟයක් පවතිනවා කියන මතයක් පැතිරෙද්දී සෞඛ්‍ය අමාත්‍යතුමාද දින පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කිරීම පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඒ වගේම ඖෂධ පිළිබඳව ඒ අඩුපාඩු ඉදිරියේදී පවතින අභියෝගයන් පිළිබඳව ඒ අවශ්‍යතාවයන් පිළිබඳව කතා කරන්න මම හිතන්නේ විවිධ ආයතනවල 40 දෙනෙකුගෙන් පමණ ඒ නිලධාරීන් සමග එතුමා වරින් වර සාකච්ඡා කරනවා කියලා සඳහන් කරා. ඉතින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 150,000ක් පමණ ඒ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ කාර්ය මණ්ඩලයේ ඒ කැපවීම සහ එයාගේ කාර්යභාරය මෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිනුට වැදගත් වෙනවා. අපි දකිනවාද සමාජයේ වෛද්‍යවරුන්ට ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ට රෝහල් කාර්ය මණ්ඩලවලට බරපතල විදිහට මේ ඉන්ධන අර්බුදය බලපාලා තියෙනවා. මේ ඉන්ධන අර්බුදය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි, අධ්‍යාපන ක්ෂේත්‍රයට එන්න පුළුවන්, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට එන්න පුළුවන්, ප්‍රවාහන ක්ෂේත්‍රයට, සමස්ත ආර්ථික ක්ෂේත්‍රයේ සෑම තීරුවකටම මේක බලපාලා තියෙනවා. ඉතින් මේකට ඇත්තටම ප්‍රධානම හේතුව තමයි විදේශ විනිමය අර්බුදය. විදේශ විනිමය අර්බුදය මේ රටේ සෑම ක්ෂේත්‍රයකටම බලපාලා තියෙනවා. ඉතින් මේ සඳහා රජයක් විදියට ජනාධිපතිතුමත් අගමැතිතුමත් තාවකාලිකව මේ මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන මේ සමාජීය ආර්ථික දේශපාලන අර්බුදයට විසඳුම් සොයන ගමන් දිගු කාලීන වැඩපිළිවෙලකුත් මේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක වැදගත්. මොන වුණත් අපි මේ මොහොතේ අපි සියලු දෙනා මූණ දීලා තියෙන අභියෝගය තමයි මේ ඉන්ධන අර්බුදය. ඒ වගේම ඉන්ධන අර්බුදය වගේම ආහාර අර්බුදය, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තියෙන අර්බුදය, මේවට විසඳුමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විසඳුම සඳහා අපි පාර්ලිමේන්තුවේ 225 වගේම වගකිව යුතු ප්‍රවේශය විදියට මේ රටේ සියලු දෙනාම මේකට සාමූහික ප්‍රයත්නයකින් මේකට විසඳුම් සොයන්න අවශ්‍ය වෙනවා. අද විපක්ෂය පාර්ලිමේන්තුව වර්ධනය කරලා තියෙනවා. බොහෝ වෙලාවට විපක්ෂය උත්සාහ කරන්නේ ඊළඟ ආණ්ඩුව පිහිටුම පිළිබඳ ඊළඟට බලයට එම පිළිබඳව තමයි එතුමල්ලා කතා කරන්නේ. ඉතින් අපි දන්නවා බලය අවශ්‍යයි. විපක්ෂයේ ඉන්න අය ඒ වගේම විපක්ෂයේ ඉන්න ඒ පක්ෂ නායකයෝ බලාපොරොත්තු වෙන ඊළඟ ආණ්ඩුව පිහිටවන. ඉතින් ඒකේ වරදක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට ජනවරමත් දීලා තියෙනවා අවුරුදු 5කට අවුරුදු 2ක් 2 හමාරක් මේක කාලය ගත වෙලා තියෙනවා. එදේ නියමිත කාලවලදී මැතිවරණ පවත්වයි. මැතිවරණ පවත්වන්න සුදුසු වාතාවරණයක් නෙමෙයි. ඊට කලින් මේ රටේ ජනතාව මූණ දෙන අර්බුදවලට අපි කවුරුත් මූණ දීලා ඒකට විසඳන්නට අවශ්‍යයි. එතකොට විපක්ෂය මේ කරන වර්ජනය තුල
මිනිත්තු දෙකක කාලයක්
ඒ වගේම විපක්ෂය විශේෂයෙන්ම අපිට උදව් කරන ජාත්‍යන්තර ප්‍රජාවට ඒ වගේම මේ රටේ විශේෂයෙන්ම විදේශීය රැකියාවල නිරතවල ඉන්න ප්‍රජාව විදේශී ශ්‍රමිකයෝ ඒ වගේ මේ රටට උදව් කරන්න ඉන්න අපේ රටේ හිටපු අය විදේශ රටවල පදිංචි වෙලා ඉන්න උදව් කරන්න ඉන්නවා නම් ඒ උදව්ව මගහැරන විදිහට ඒක වළක්වලන විදිහට තමයි මේ විපක්ෂය කටයුතු කරන්නේ. ඒ නිසා වගකීතු විපක්ෂයක් විදිහට මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න මේ පුරවැසියන් මේ රටේ පුරවැසියන්ට යුතුකම් ඉෂ්ට කරන්නට අවශ්‍ය ඒ වගකීම ගන්නට ඕන කියන කාරණේ මේ මොහොතේ සඳහන් කරා. ඉතින් අපි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මේ අර්බුදවලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය ඇමතිතුමත් ආණ්ඩුවක් විදියට එක පැත්තකින් පියවර ගන්න ගමන් ඒ පතුරවන නැත්නම් සමාජය පුරා මේ පතුරවන වැරදි මතවාද පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනට ඕන. අද පාර්ලිමේන්තුව තුල සෞඛ්‍ය ඇමතිතුමා වගේම හිටපු සෞඛ්‍ය ඇමතිවරු ඒ වගේම මන්ත්‍රීවරු ඇමතිවරු ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විශේෂයෙන් වෛද්‍යවරු විදියට ඉන්න සාල පිරිසක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මේ සියලුම දෙනාම අද අදහස් දැක්වුවා. මේ තුලින් අපිට විශේෂයෙන් මතක් කරන්නට පුළුවන්කම තියෙනවා රටක් විදියට අපේ රටේ සෞඛ්‍ය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා වර්තමානයේ මොන අර්බුද තිබුණා. 1948 ඉඳලා මේ දක්වා පැවති සෑම රජයක්ම විශාල වශයෙන් සෞඛ්‍යයට ආයෝජනය කළා තියෙනවා. ඒ නිසා රෝහල් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා, වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා, රෝහල් කාර්ය මණ්ඩලය වැඩි වෙලා තියෙනවා. ඒ හදිසි ප්‍රතිකාරාංශ, හෘද රෝගාංශ, ඒ වගේම විවිධ අංශ පිළිබඳව වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා.
කාලය අවසන් වෙන කරුමෙන්.
ඉතින් ඒ නිසා සෞඛ්‍ය පැත්තෙන් පොළොල් වර්ධනයක් වෙලා තියෙනවා. ඒක ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක් වෙලා තියෙනවා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැති ක්ෂේත්‍රයක් නැහැ. ඒ නිසා රජයක් විදියට මේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන අභියෝගවලට මූණ දීලා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කිරීමට උත්සාහ ගැනීම පිළිබඳව විශේෂයෙන්ම ඒ අදාළ නිලධාරීන්ට ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු රජයට ස්තුතිය පළ කරමින් මගේ කතාව නිම කරලා භවිෂ්‍යතු.
ගෞරවනීය සිටිගරු මෙතුමනි, ඊළඟට ගරු අසංක නවරත්න මෙතුමා මිනිත්තු 4ක් කාලයක් තියෙනවා මෙතුමාට.
ගෞරවනීය ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි අද මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච ඖෂධ හිඟය පිළිබඳව අද සභාව කල්තබන අවස්ථාවේ පැවැත්වෙන විවාදයට විනාඩි කිහිපයක් හරි අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඉතිහාසයේ තැවැන්තම මූල්‍ය අර්බුදයට අපේ රට මුහුණ දීලා තියෙන මොහොතේ විශේෂයෙන්ම අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව භුක්ති විඳපු නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව අද ගැටලු මතුවලා තියෙන යුගයක්. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් අද රෝහල්වල හිඟවෙලා ඒ නිසාම සමහර රෝගීන් රෝහල් වෙත නොයන තත්ත්වයකට පත් වෙමින් යනවා. අපේ බෙහෙත් ගන්න ගියාම අපිට අවශ්‍ය බෙහෙත් ටික අපි යන රෝහලේ නැති වේද කියන බියකින් ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා රජයක් විදියට කටයුතු කරන්න ඕනේ කියන යෝජනාව මේ මොහොතේ කරනවා. මම දැන් ඒක කරමින් ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායම. නමුත් අපි දන්නවා තවමත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ වගේම ඊයේ දවසේ අපේ ස්වාධීන පක්ෂ 9ක නායකයෝ රුසියානු තානාපතිතුමා හමු වුණු අවස්ථාවෙත් අපි ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම අපේ රට අද මුහුණ දෙන මේ ඉන්ධන අර්බුදය, ඒ වගේම ගෑස්, ඒ වගේම පොහොර සහ ඖෂධ හිඟය පියවීම සඳහා රුසියාවෙන් අපිට ලබා දෙන්න පුළුවන් සහයෝගය පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේ මතුවුණු ප්‍රධාන කාරණාවක් තමයි අපි රජයක් විදියට තවමත් ඒ සම්බන්ධයෙන් පුළුල් ඉල්ලීමක් රුසියානු රජය වෙත සිදු කළා නැහැ කියන කාරණාව තමයි අපිට දැනගන්න ලැබුණේ තනාපතිතුමාගෙන්. ඒ නිසා අපි විශේෂයෙන්ම අද උදේ අපේ පක්ෂ නායකයොත් මතු කරා. අපි ඊයේ දවසේ අතිගරු ජනාධිපතිතුමාටත් මේ කාරණාව පණිවිඩයක් මගින් දැන්නුවා. මේ ඉල්ලීම බොහොම තදින්ම අපි සිදු කරනවා මේ මොහොතේ. අපේ රටේ ජනතාව පෝලිං වල දවස් ගණන් ඉන්ධන ටිකක් ගහගන්න විදියක් නැතුව, තමන්ගේ ගෑස් සිලින්ඩරේ ගන්න විදියක් නැතුව විශාල පීඩාවක් ඉන්න මොහොතක්. ඒ පීඩනය මහජන නියෝජිතව වෙච්ච අපි සියලු දෙනාටම දැනිලා තියෙනවා. හැබැයි කනගාටුයි කියන්න, මේ පීඩනය මතින් දේශපාලනය කිරීම උචිත නෑ කියන එක තමයි අපි අදහස් කරන්නේ. ඊයේ දවසෙත් අද දවසෙත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් පාර්ලිමේන්තුව වර්ජනය කරා. මේ මොහොතේ අපේ දේශපාලන උමනාවන් පැත්තකට දාලා ඊළඟට බලයට ගන්නෙ කොයි ආණ්ඩුවද, බලයට එන්නේ කොහොමද, ඊළඟ මැතිවරණය කොහොමද අපි ජයග්‍රහණය කියන කාරණා සියල්ල පසෙක දාලා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වීම තමයි අවශ්‍ය වෙන්නේ වගකීතු මහජන නියෝජිතයෝ විදියට. ඒ වගේම වගකීතු දේශපාලන පක්ෂ විදියට අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන මොහොතක් විදියට තමයි මේ මොහොත අපි සඳහන් කරන්නේ. ඒ අනුව තමයි අපි ස්වාධීන වෙච්ච දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන මන්ත්‍රවරු 50 ගණනක් පහුගිය කාලේ යෝජනා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා.
තමයි නිතුවක කාලයක් තියෙන මන්ත්‍රී.
ඇත්තටම ඒ සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව අපේ පැත්තෙන් ඉදිරිපත් වුණාට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ සාකච්ඡාව මගහැරියා. ජනාධිපතිතුමාගේ පැත්තෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් ඒ යෝජනාව ක්‍රියාත්මක නොවීම නිසා අද ආණ්ඩුවත් විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ අවසාන වශයෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා කැප වෙලා මහන්සි වෙලා සියලු දෙනාම වගකීම් බෙදාගෙන මේ ප්‍රශ්නය විසඳීම සඳහා මහන්සි වෙන්නට ඕනේ, කැප වෙන්නට ඕනේ කියන ආරාධනාව අපි සියලුම දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට අපි කරන්න කැමතියි. ඒ ඉල්ලීම කරන්නේ විශේෂයෙන්ම මේ පාරේ ඉන්න ජනතාවගේ පීඩනය මගහැරීම සඳහා වගකීමක් අපිට තියෙන නිසා. මීට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම සඳහන් කරේ මේ ප්‍රශ්න ටික අපි ඉක්මනින් විසඳන්න ඕනේ කියලා. හැබැයි ඒ ප්‍රශ්න ටික විසඳීම සඳහා යම් යම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනකොට අපි ඒකෙන් කකුලෙන් අදීනමත් සුදුසු නැහැ. ඒ වගේම මේ වැඩපිළිවෙළ මන්දගාමීව යනවා නම් ඒකට තව ජීවයක් දීලා, ඒ වැඩේට තව ශක්තියක් දීලා, ඒ වැඩේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් සහයෝගයක් අපි සියලු දෙනා ලබා දෙන්නට ඕනේ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ප්‍රාර්ථනා කරමි. මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි. ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, ගරු ජයරත්න හේරත් මැතිතුමා, ගරු තිස්ස විතාරණ මැතිතුමා, ගරු සුදස්සන දෙනිපිටිය මැතිතුමා, ගරු තිලක් රාජපක්ෂ මැතිතුමා, අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමි. පාර්ලිමේන්තුව 2022 ජූලි මාස 4 වන දින පෙරවරු 10 දක්වා කල්තබුයි.